දැන් අපි හිතමු ගහන මාධ්‍යයක ඉඳලා විරල මාධ්‍යයකට ආලෝක කිරණයක් පිවිසෙනවායි කියලා. මෙන්න මේ පිවිසන විට මේ මාධ්‍ය දෙක වෙන් කරන මුහුණතේදී මේ මුහුණතට අපි කියනවා අතුරු මුහුණත කියලා. මේ අතුරු මුහුණතේදී ආලෝක කිරණයක් යම් ආකාරයක හැරීමකට බඳුන් වෙනවා. හැරෙනවායි කියලා කියන්නේ යන්න තියෙන ගමන් මාර්ගයේ යන්නේ නැතුව ඒ ගමන් මාර්ගය වෙනස් කරනවා. මේකට අපි කියනවා අපගමනේ වෙනවයි කියලා. ඒ කියන්නේ ආලෝක කිරණය අපගමනේ වෙලා ගමන් මාර්ගය වෙනස් කරලා ගමන් කරනවා. මේක පුතේ ආලෝකයේ දකින්න පුළුවන් සංසිද්ධියක්. මේ සංසිද්ධියට කියනවා ආලෝක වර්ධනය කියලා. එතකොට මේ ආලෝක වර්ධනය කියන සංසිද්ධිය බොහොම සරල විදිහට තමයි මේක තේරුම් ගන්න ඕනේ. අමාරු දෙයක් නෙමෙයි. අපි ඔළුවේ තියාගන්න ඕනේ මේ කාරණා මොනවද? ගහන මාත්‍යයක් හා විරල මාත්‍යයක් ගත්තහම ඒ මාත්‍ය තුළ ආලෝක කිරණයට පවතින්නේ එකිනෙකට වෙනස් වූ ප්‍රවේගයන්. එකිනෙකට වෙනස් වූ ප්‍රවේගයන් පවතින්නේ. ආලෝක කිරණයක් ගහන මාත්‍යයක ඉඳලා විරල මාත්‍යයකට පිවිසෙන විට හරි විරල මාත්‍යයක ඉඳලා ගහන මාත්‍යයකට පිවිසෙන විට හරි මේ ප්‍රවේග වෙනස නිසා ආලෝක කිරණය අතුරු මුහුණතේදී මාධ්‍ය දෙක වෙන් කරන මුහුණතේදී මේ ගමන් මාර්ගය වෙනස් කරනවා. ගමන් මාර්ගය වෙනස් කරලා යම් අපගමනයකට බඳුන් වෙලා ආලෝක කිරණය ගමන් කරනවා. මෙන්න මේ සංසිද්ධිය ආලෝක වර්ධන සංසිද්ධිය පැහැදිලි කර ගැනීම සඳහා 5-4 ක්‍රියාකාරකම පිළිබඳව විමසා බලමු. මේ සඳහා උපලාකේ පෙළ පොතේ 118 වෙනි පිටුව පෙරලා ගන්න. රූපේ දැක්වෙන ආකාරයට අපි වීදුරු කුට්ටියක් ගන්නවා. මේ වීදුරු කුට්ටිය සුදු කඩදාසියක් මත තබනවා. ඊට පස්සේ එහි ධාර PQRS ලෙස සලකුණු කර ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ වීදුරු කුට්ටියේ PQ මුහුණතට මදක් ඈතින් A හා B ලෙස ඇල්පෙනිති දෙකක් සිටවනවා. එකම රේඛාවක පිහිටන පරිද්දෙන්. ඉන්පසු SR මුහුණත තුලින් එම ඇල්පෙනිති දෙක බලමින් ඒවා සමග ඒකරේඛීය වෙනසේ. ඒ කියන්නේ ඇල්පෙනිති දෙක මුවා වෙන පරිදි අපි මොකද කරන්නේ? C ඇල්පෙනිත්ත සිටවනවා. සේ ධාර මුහුණත තුලින් බැලුවාම පෙනෙන AB ඇල්පෙනිති දෙකයි C ඇල්පෙනිත්තයි මේ තුනම මුවා වෙන පරිදි D ඇල්පෙනිත්ත පිහිටවනවා. දැන් අපි වීදුරු කුට්ටිය ඉවත් කරලා ඇල්පෙනිති තිබුණු ලක්ෂ්‍ය, ඒ කියන්නේ A හා B ලක්ෂ්‍ය ආකර ගන්නවා, C සහ D ලක්ෂ්‍ය ආකරනවා. ඊට පසුව BC ලක්ෂ්‍ය ආකරනවා. එතකොට ඔයාලගේ පොතේ 5-2-6 රූපේ දැක්වෙන ආකාරයේ රූප සටහනක් ඔයාලට හම්බෙනවා. එතන මෙතනදී මේ AB, BC සහ CD මේ සරල රේඛා ඛණ්ඩ තුනෙන් පෙන්නුම් කරන්නේ ආලෝක කිරණ ගමන් කරපු මාර්ගය. A සහ B ඇල්පෙනිති වලින් නික්මුණු ආලෝක කිරණ ගමන් කරපු මාර්ගය තමයි මේ පෙන්වලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් B ලක්ෂයේදී ලම්බකයක් අඳින්න PQ මුහුණතට. ඒ වගේම SR මුහුණතට C ලක්ෂයේදී ලම්බකයක් නිර්මාණය කරගන්න පුළුවන්. අපි දන්නවා කිසියම් පෘෂ්ඨයකට ලම්බකයක් නිර්මාණය කළොත් එයාට අපි කියන්නේ අභිලම්බේ කියලා. දැන් අපි ඔයාලගේ පොතේ 5-2-6 රූපය හොඳින් බලමු. මේ ක්‍රියාකාරකමෙන් පසුව ලැබෙන රූප සටහන මේ වගේ රූපයක්. ඔයාලා දන්නවා වාතය කියලා කියන්නේ එක ප්‍රකාශ මාත්‍යයක්, වීදුරු කියන්නේ තවත් ප්‍රකාශ මාත්‍යයක්. එතකොට වාතය කියන ප්‍රකාශ මාත්‍යය ගත්තාම ඝනත්වෙන් අඩුයි, වීදුරු ඝනත්වෙන් වැඩි. එතකොට වාතයේ විරල මාත්‍ය වෙනවා, වීදුරු ගහන මාත්‍ය වෙනවා. අපි දැන් බලමු වාතයේ තිබෙන ආලෝක කිරණයක් වීදුරු වලට පිවිසෙන අවස්ථාව. එතකොට AB ආලෝක කිරණේ තියෙන්නේ වාතයේ, එය පිවිසෙනවා වීදුරු වලට. වීදුරු වලට පිවිසෙන විට B ලක්ෂයේදී PQ මුහුණත සමග ගැටෙනවා. මෙතනදී PQ මුහුණත කියන්නේ වීදුරු සහ වාතය කියන මේ පාරදෘශ්‍ය මාධ්‍ය දෙක වෙන් කරන මුහුණත. ඒ කියන්නේ අතුරු මුහුණත. එතකොට B කියන්නේ අතුරු මුහුණතේ පවතින ලක්ෂයක්. B ලක්ෂය මත තමයි AB කිරණය පතනය වෙන්නේ. එතකොට මේ කිරණය අපි හඳුන්වනවා, AB කිරණය හඳුන්වනවා පතන කිරණය. එතකොට B මත පතනය වෙන නිසා B ලක්ෂය මේ අවස්ථාවේදී පතන ලක්ෂය ලෙස හඳුන්වනවා. දැන් පතන ලක්ෂයේදී මොකද්ද වෙන්නේ? ඔයාලට පැහැදිලිවම පේනවා කිරණය අපගමනය වෙනවා. ඒ කියන්නේ වර්ධනය වෙනවා. වර්ධනය වෙලා BC ඔස්සේ ගමන් කරනවා. එතකොට මේ BC ඔස්සේ ගමන් ගන්නා මේ වර්ධනයේ විච්ඡ කිරණය අපි ළමයි හඳුන්වනවා වර්ධන කිරණය කියලා. එතකොට පතන කිරණය අපි හඳුනාගත්තා, වර්ධන කිරණය හඳුනාගත්තා. දැන් මේ දරුවන්ට පැහැදිලි වෙනවා පතන ලක්ෂයේදී ඇඳපු අභිලම්භය මේ වෙලාවේදී XY. එතකොට මේ පතන ලක්ෂයේදී අභිලම්භයක් ඇඳහම අපිට මේ පතන කිරණයයි අභිලම්භයයි අතර කෝණයක් හම්බෙනවා. පතන කිරණයයි අභිලම්භයයි අතර කෝණයක් හම්බෙනවා. මේ පතන කිරණයයි අභිලම්භයයි අතර හම්බෙන කෝණය පතන කෝණය කියලා නම් කරනවා. ඒ වගේම මේ අභිලම්භය ඇඳහම ඔය අභිලම්භයයි වර්තන කිරණයයි අතර කෝණයක් හම්බෙනවා. ඒකට අපි කියනවා වර්තන කෝණය කියලා. දැන් එතකොට අපි කෝණ දෙකක් හඳුනා ගත්තා. පතන කෝණය සහ වර්තන කෝණය. මෙතනදී මේ පතන කෝණය අපි I වලින් හඳුන්වනවා, වර්තන කෝණය R වලින් හඳුන්වනවා. හොඳයි. දැන් අපි මේ රූප සටහනේ ඊළඟ කොටස බලමු. මේ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ වීදුරු වලින් වාතයට ආලෝක කිරණයක් වර්ධනය වෙන අවස්ථාවක්. දැන් මේ BC කිරණය වීදුරුව තුල තියෙන්නේ. ඊට පස්සේ CD කිරණය තියෙන්නේ වාතයේ තුල. දැන් අපි අර පළමු වන වර්තන අවස්ථාව හිතෙන් අමතක කරලා දාමු. දැන් මොහොතකට හිතමු මේ වර්තනය පටන් ගත්තේ, ඒ කියන්නේ ආලෝක කිරණ එවන්න පටන් ගත්තේ වීදුරු මාත්‍යේ ඉඳලා කියලා. ආලෝක කිරණ එවන්න පටන් ගත්තේ වීදුරු මාත්‍යේ ඉඳලා කියලා හිතමු. එතකොට වීදුරු මාත්‍ය තුල තියෙන ආලෝක කිරණය තමයි පතන කිරණය වෙන්නේ. එතකොට අතුරු මුහුණත SR. මොකද අතුරු මුහුණත කිව්වේ වීදුරු සහ වාතය කියන මේ මාත්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨය. එයාට ඇඳපු අභිලම්භය තමයි MN. අභිලම්භය කොතනදීද අඳින්නේ? පතන ලක්ෂයේදී. මේ රූප සටහනේ පතන ලක්ෂය මොකක්ද? C. හරි. දැන් බලන්න මේ පතන ලක්ෂය මත මේ පතන කිරණය පතනය වුණාම එයා මොකද කරන්නේ? ඒ ලක්ෂයේදී හැරෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එයාගේ ගමන් මඟ වෙනස් කරනවා. අපගමනේ වෙනවා. තවත් ආකාරයකට කිව්වොත් වර්ධනේ වෙනවා. එතකොට මේ වෙලාවේදී මේ වීදුරු වල ඉඳලා වාතයට ආලෝක කිරණයක් පිවිසෙන අවස්ථාව සැලකුවොත් වීදුරු මාත්‍යේ තියෙන කිරණය පතන කිරණය වෙනවා, වාතයේ දැන් තියෙන කිරණයට අපි කියනවා වර්තන කිරණය. එතකොට මෙතනදී ආයමත් පතන කෝණය සහ වර්තන කෝණය හඳුනා ගන්න පුළුවන්. අභිලම්භය සහ පතන කිරණය අතර තියෙන කෝණය පතන කෝණය, අභිලම්භයේ සහ වර්තන කිරණය අතර තියෙන කෝණය වර්තන කෝණය වෙනවා. හොඳයි. දැන් මෙතන වර්තන දෙකක් සිද්ධ වෙනවා. දැන් වර්තන දෙකම අපි සාකච්ඡා කළා. වාතයේ ඉඳලා වීදුරු වලටත්, වීදුරු වල ඉඳලා වාතයටත්. ඒතර වාතයේ කිව්වේ ගහනතර මාත්‍යයක්, විරලතර මාත්‍යයක්, වීදුරු කිව්වේ ගහනතර මාත්‍යයක්. නැවතක් කියනවා වාතය විරලතර මාත්‍යයක්, වීදුරු ගහනතර මාත්‍යයක්. දැන් බලන්න මේ වර්තනය සිද්ධ වීමේදී අපිට හඳුනා ගන්න පුළුවන් හොඳ රටාවක් තියෙනවා. මොකක්ද? විරලතර මාධ්‍යයක ඉඳලා ගහනතර මාධ්‍යයකට ආලෝක කිරණයක් පිවිසෙන විට එයා අභිලම්භය දිහාට නැවෙනවා. අභිලම්භය දිහාට නැවෙනවා. දැන් අපි ඊළඟ වර්තනය බලමු. ඒ අවස්ථාවේදී ගහනතර මාධ්‍යයක ඉඳලා විරලතර මාධ්‍යයකට ආලෝක කිරණයක් පිවිසෙන අවස්ථාවක්. මේ අවස්ථාවේදී වෙන්නේ මොකක්ද? ආලෝක කිරණය අභිලම්භයෙන් ඉවතට නැමෙනවා. ආලෝක කිරණය අභිලම්භයෙන් ඉවතට නැමෙනවා. මෙන්න මේ විශේෂ රටා දෙක අපි මතක තියාගන්න ඕන. මොකක්ද රටා දෙක? ගහනතර මාත්‍යයක ඉඳලා විරලතර මාත්‍යයකට ආලෝක කිරණයක් පිවිසෙනවා නම්, අපහු කිව්වොත් ගහනතර මාත්‍යයක සිට විරලතර මාත්‍යයකට ආලෝක කිරණයක් පිවිසෙනවා නම්, වර්තන කිරණය අභිලම්භෙන් ඉවතට නැමෙනවා. ඒ වගේම විරලතර මාත්‍යයක ඉඳලා ගහනතර මාත්‍යයකට ආලෝක කිරණයක් පිවිසෙනවා නම්, වර්තන කිරණය අභිලම්භය දෙසට නැමෙනවා. එතකොට මේක පැටලෙනවා නම් මේ ළමයිට මෙහෙම මතක තියාගන්න පුළුවන්. අපි බලනවා වර්තන කිරණයේ තියෙන්නේ ගහන මාත්‍යයේද විරල මාත්‍යයේද කියලා. වර්තන කිරණයේ තියෙන්නේ ගහන මාත්‍යයේ නම් අනිවාර්යයෙන්ම ඒක නැමෙන්න ඕනේ අභිලම්භයේ දිහාට. ඒ වගේම වර්තන කිරණයේ තියෙන්නේ විරල මාත්‍යයේ නම් ඒක නැමෙන්නේ අභිලම්භයේ නිවතට. කොහොමද මතක තියාගන්නේ? ආපහු කියමු. වර්තන කිරණයේ තියෙන්නේ ගහන මාත්‍යයේ නම්. එතකොට අපි මේ වර්තන කිරණය අතින්න ඕනේ කොහොම කරලාද? අභිලම්භය දිහාට නැවිලා. අභිලම්භයේ දිසට නැවෙන පරිදි තමයි අපි අඳින්නට ඕනේ. එතකොට වර්තන කිරණයේ තියෙන්නේ විරල මාත්‍යයේ නම් වර්තන කිරණය අපි අඳින්න ඕනේ කොහොමද? අභිලම්භයෙන් ඉවතට නැවෙන පරිදි. ඒ අවස්ථා දෙක ඔයාලගේ පෙළ පොතේ 119 වෙනි පිටුවේ ඉහලින්ම රූප සටහන් දෙකකින් පෙන්නුම් කරලා තියෙනවා. දැන් ඔයාලගේ පෙළ පොතේ රූප සටහන් දෙක හොඳින් අධ්‍යයනය කරන්න ඕන. අපි මීට පස්සේ දැන් අපි සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ පුතේ වර්තන නියම පිළිබඳව. මේ දරුවන්ට මතක ඇති පරාවර්තන නියම පිළිබඳව. ඒ වගේම වර්තනය සම්බන්ධවත් නියම දෙකක් තියෙනවා කතා කරන්න. අපි මේ නියම දෙක ගැන කතා කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. දැන් මේ නියම දෙක හොඳට තේරුම් ගන්න ඕන හින්දා අපි ඔයාලගේ පෙළ පොතේ 119 වෙනි පිටුවේ තියෙන ඉහළින්ම තියෙන රූප සටහන් දෙක යොදා ගන්නවා. දැන් මේ දරුවන්ට පේනවා මෙම රූප සටහන් දෙකෙන් පළවෙනි රූප සටහනේ පෙන්වන්නේ ගහනතර මාත්‍යයක ඉඳලා විරලතර මාත්‍යයකට ආලෝක කිරණයක් වර්තනය වෙන අවස්ථාව. එතකොට වර්තන කිරණය තියෙන්නේ විරල මාත්‍යයේ. එතකොට පේනවා ඔයාලට අභිලම්භයෙන් ඉවතර නැමෙනවා. ඒ අභිලම්භයෙන් ඉවතර නැමෙනවා. එතකොට අපි දන්නවා පතන කෝණයට වඩා වර්තන කෝණේ විශාලයි කියන්නේ. දෙවෙනි අවස්ථාවේදී පෙන්වන්නේ විරලතර මාධ්‍යයක ඉඳලා ගහනතර මාධ්‍යයකට ආලෝක කිරණයක් පිවිසෙන අවස්ථාවක්. ඒතර ඔයාලට පේනවා පතන කෝණයට වඩා වර්තන කෝණය කුඩයි කියන්න. එහෙම වෙන්නේ ගහනතර මාධ්‍යයේ වර්තන කිරණේ තියෙන්නේ එයා අභිලම්භයේ දිහාවට නැවෙනවා. හොඳයි. දැන් මේ වර්තන නියම වලින් පළවෙනි නියමය පරාවර්තන නියමවල පළවෙනි නියමයට අනුරූප වෙනවා. වර්තන නියමවල පළවෙනි නියමයෙන් කියන්නේ පතන කිරණය, වර්තන කිරණය සහ පතන ලක්ෂයේදී පෘෂ්ඨයට ඇදී අභිලම්භය එකම තලයක පිහිටනවා කියලා. එතකොට අපහු තේරුම් ගන්න ඕන පතන කිරණයයි වර්තන කිරණයයි පතන ලක්ෂයේදී පෘෂ්ඨයට ඇඳපු අභිලම්භයයි මේ කියන දේවල් එකම තලයක පිහිටනවයි කියලා කියනවා. ඒක සරල කාරණාවක්. දැන් මේ දරුවන්ට ඊළඟ කාරණේ පැහැදිලි කරන්න යන්නේ. දැන් මේ දරුවෝ දන්නවා මේ ගණිතයේ ත්‍රිකෝණමිතිය කියන විෂය කොටසක් තියෙනවා. මේ විෂය කොටස මේ වෙනකොට ඔය කට්ටිය ඉගෙනගෙන තියෙනවා. ඕනෑම කෝණයක අපිට සයින් අගය හොයාගන්න පුළුවන්. කෝණයක් දුන්නාම සයින් වගුවක් පාවිච්චි කරලා අපිට ඒ කෝණේ සයින් අගය හොයන්න පුළුවන්. එතකොට දුවේ පුතේ, අපිට මේ වෙලාවේදී ඕනනම් වර්තන කෝණයේ සයිනේ හොයන්න පුළුවන්. වර්තන කෝණය මැනගෙන ත්‍රිකෝණමිතික වගුවක් පාවිච්චි කරලා සයින් වගුවක් පාවිච්චි කරලා එහි සයින් අගය හොයන්න පුළුවන්. ඒ වගේම පතන කෝණයේ සයින් අගය හොයන්නත් පුළුවන්. දැන් මේ පතන කෝණයේ සයින් අගයයි වර්තන කෝණයේ සයින් අගයයි හොයලා අපි මේ පතන කෝණයේ සයින් අගය වර්තන කෝණයේ සයින් අගයෙන් බෙදුවොත් යම්කිසි අගයක් ලැබෙනවා. දැන් අපිට පුළුවන් ඔය මාධ්‍ය දෙක වෙනස් කරන්නේ නැතුව පතන කෝණේ වෙනස් කරලා ඊට අනුරූප වෙනස් වර්තන කෝණ ලබා ගන්න. අපි ඒ වගේ පතන කෝණ පහකට විතර වර්තන කෝණ පහක් විතර ලබා ගත්තා කියමුකෝ. ඒ කියන්නේ පතන කෝණය ආකාර පහකට වෙනස් කරලා එතකොට ඉබේම වර්තන කෝණයත් ඊට අනුරූප වෙනස් වෙනවා. ඒ කෝණ මැන ගන්නවා. හරි, වෙන වෙනම මැන ගන්නවා. වෙන වෙනම මැනගෙන පතන කෝණවල සයින් අගයයි වර්තන කෝණවල සයින් අගයයි හොයනවා. ඊට පස්සේ මේ අවස්ථා පහට අදාළව පතන කෝණේ සයින් අගය වර්තන කෝණේ සයින් අගයෙන් බෙදෙනවා. හරි, පතන කෝණේ සයින් අගය වර්තන කෝණේ සයින් අගයෙන් බෙදෙනවා. එතකොට ඔයාලට පැහැදිලිව පෙනෙනවා මේ අවස්ථා පහේදීම ඔයාලට ලැබෙන්නේ එකම අගයක්. ඒ කියන්නේ නියත අගයක් ඔයාලට ලැබෙනවා. එහෙනම් දැන් මේකෙන් පැහැදිලි වෙනවා පතන කෝණේ සයින් අගය වර්තන කෝණේ සයින් අගයෙන් බෙදුවොත් ලැබෙන්නේ නියතයක් කියන්ට. මේ නියතය පතන කෝණේ ප්‍රමාණය අනුව වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පතන කෝණේ ප්‍රමාණය වෙනස් වෙන විට ඊට අනුරූප වර්තන කෝණේ ප්‍රමාණයත් වෙනස් වෙනවා. ඒ කෝණවල ස්වභාවයන් මත රඳා පවතින්නේ නැහැ. ඒක හැම වෙලෙම රඳා පවතින්නේ මේ මාධ්‍ය දෙක මත. දැන් මෙතන යොදාගෙන තියෙන්නේ අපි හිතමුකෝ වීදුරුයි වාතයයි කියලා. එතකොට වීදුරු සහ වාතය සඳහා පතන කෝණයයි වර්තන කෝණයයි හොයලා පතන කෝණේ සයින් අගය වර්තන කෝණේ සයින් අගයෙන් බෙදුවොත් නියතයක් ලැබෙනවා. එතකොට මේ නියතය පතන කෝණේ වෙනස් කළා කියලා වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඊට අනුරූප වර්තන කෝණයත් වෙනස් වෙනවා. එතකොට මේ අනුපාතය හැම වෙලේම නියතයක්. හැබැයි ওই නියතේ වෙනස් වෙනවා මාධ්‍ය දෙක වෙනස් කළොත්. දැන් අපි ගත්තේ වාතය සහ වීදුරු නම් වීදුරු අයින් කරලා අපිට ජලය දැම්ම කියමුකෝ. මාධ්‍ය දෙකන්නේ වෙනස් කළා. දැන් වාතය ජලය. එතකොට ආන් අර එන්නගේ වෙනස් වෙනවා. එතකොට මේ නියතේ හැම වෙලේම රඳා පවතින්නේ මාධ්‍ය දෙක මත. පුතේ මෙන්න මේ නියතයට අපි කියනවා පළවෙනි මාත්‍යයට සාපේක්ෂව දෙවන මාත්‍යයේ වර්තනාංකය කියලා. එතකොට පළවෙනි මාත්‍යයට සාපේක්ෂව දෙවෙනි මාත්‍යයේ වර්තනාංකය. දැන් මේ දරුවෝ මොකද්ද මේ පළවෙනි මාත්‍යය මොකද්ද දෙවෙනි මාත්‍යය කියලා පොඩි ප්‍රශ්නයක් ඇති වෙන්නේ. දැන් මෙතනදී පළවෙනි මාත්‍යය කියලා අපි සලකන්නේ මොකක්ද, දෙවෙනි මාත්‍යය කියලා සලකන්නේ මොකක්ද කියන එක හොඳට පැහැදිලි කරගන්නට ඕන. පළවෙනි මාත්‍ය විදිහට සලකන්නේ පතන කිරණයේ තියෙන මාත්‍ය. දෙවන මාත්‍ය විදිහට සලකන්නේ වර්තන කිරණයේ තියෙන මාත්‍ය. දැන් අපි පළවෙනි රූප සටහන බලමු. දැන් මේ ගහනතර මාත්‍ය ඊළඟට මේ ඒක විරලතර මාත්‍යයක් තියෙනවා. දැන් දෙවෙනි රූප සටහනේ ඒක වෙනස් කරලා තියෙනවා. ගහනතර මාත්‍ය විරලතර මාත්‍ය. එතකොට දැන් මේ පළවෙනි රූප සටහනේ ගහනතර මාත්‍ය පළවෙනි මාත්‍ය ලෙසත් ඊළඟ මාත්‍ය දෙවෙනි මාත්‍ය විදිහටත් අපිට සලකන්න පුළුවන්කම තිබෙනවා. එහෙමනම් දැන් අපි දෙවෙනි නියමේ මෙන්න මේ විදිහට ප්‍රකාශ කරමු. ආලෝකය එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට වර්ධනය වීමේදී පතන කෝණයේ සයිනයත් වර්ධන කෝණයේ සයිනයත් අතර අනුපාතය නියතයක් වේ. අපිට කියන්න පුළුවන් ඒ විදිහට දෙවෙනි නියමය. එතකොට අපි හඳුනා ගන්න මතක් කර ගන්න ඕන දෙයක් තමයි මේ නියතය වෙනස් වෙන්නේ මාධ්‍ය දෙක වෙනස් වුණොත් විතරමයි කියන කාරණය. එතකොට මේ නියතයට පුතා නමක් අපි දුන්නා මොකක් කියලාද? වර්තනාංකය කියලා. වර්තනාංකය. එතකොට මේ වර්තනාංකය කියන අගයෙන් අපිට මේ වර්තන හැකියාව පිළිබඳ යම් අදහසක් ගන්න පුළුවන්. වර්තනාංකය. හොඳයි. එතකොට වර්තනාංකය කියලා අපිට ලැබෙන්නේ කොහොමද? පළවෙනි මාත්‍යයට සාපේක්ෂව දෙවෙනි මාත්‍යයේ වර්තනාංකය. හරි. දැන් වාතයේ ඉඳලා වීදුරු තුලට ආලෝක කිරණයක් ගමන් කරනකොට අපිට ලියන්න වෙන්නේ වාතයේ ඉඳලා වීදුරු තුලට ගමන් කරනකොට වාතයට සාපේක්ෂව වීදුරු වල වර්තනාංකය. ඔක අනිත් පැත්තට ගියොත් ඒ කියන්නේ වීදුරු වල ඉඳලා වාතයට ගියොත් අපිට කියන්න වෙන්නේ වීදුරු වලට සාපේක්ෂව වාතයේ වර්තනාංකය. මෙන්න මේ ආකාරයට. එතකොට පළවෙනි මාත්‍යයට සාපේක්ෂව දෙවෙනි මාත්‍යයේ වර්තනාංකය කියන එක තමයි මේකෙන් ප්‍රකාශ වෙන්නේ. දැන් එතකොට මේක අපිට සටහන් කරනකොට සටහන් කරන්න විදියක් තියෙනවා. අපි සාමාන්‍ය වර්තනාංකය නිරූපණය කරන්නේ සිම්පල් n අකුර යොදාගෙන. එතකොට මේ සිම්පල් n අකුරේ පහළ කෙළවරේ. එතන පහළ කෙළවර ගත්තාම වම් පස සහ දකුණු පස කියලා පැති දෙකක් තියෙනවා. මෙන්න මේ පහළ කෙළවරේ වම් පස පළවෙනි මාත්‍ය සටහන් කරනවා කෙටියෙන්. හරි, දකුණු පස දෙවන මාත්‍ය සටහන් කරනවා. දැන් උදාහරණයක් විදිහට වාතයේ සිට වීදුරු තුලට ගමන් කරන ආලෝක කිරණයක් සදා වර්තනාංකය ලියනවා ලියන්න වෙන්නේ කොහොමද? වාතයට සාපේක්ෂව වීදුරු වල වර්තනාංකය කියලානේ. එතකොට අපි ලියන්නේ සිම්පල් n ලිව්වා. n අකුරට වම් අත පැත්තේ වාතය නිරූපණය කරන්න ඕන වා කියන අකුර දාන්න පුළුවන්. එතකොට වීදුරු නිරූපණය කරන්න දකුණු අත පැත්තේ v කියලා අකුර තියන්න පුළුවන්. දැන් අපි සාමාන්‍ය වාතය කියන කට ඉංග්‍රීසි වචනේ පාවිච්චි කරනවා. හි මුල් අකුර එයා a, ඊළඟට glass කියන්නේ g ගන්නවා. එතකොට ANG කියලා තමයි ලියවෙන්නේ. දැන් මේක අනිත් පැත්තට යනවනම් ඒ කියන්නේ වීදුරු වල ඉඳලා වාතයට ආලෝක කිරණය ගමන් කරනවා නම් එතකොට අපි කියන්නේ වීදුරු වලට සාපේක්ෂව වාතයේ වර්තනාංකය. ඒක කොහොමද ලියන්නේ? ඔන්න සිම්පල් n අකුර දැම්ම වර්තනාංකය කියන්න. එතකොට අපේ වම් අත පැත්තේ වීදුරු g කියලා ලියනවා, දකුණු අත පැත්තේ වාතය පෙන්වන්න a කියලා ලියනවා. g n a. හොඳයි. දැන් එතකොට මේ දරුවෝ දන්නවා වර්තන නියම දෙක සම්බන්ධව. දැන් මේ වර්තනාංකය ගැන සඳහන් කරනකොට මේ දරුවන්ට පැහැදිලි වුණා එක මාත්‍යයකට සාපේක්ෂව ඊළඟ මාත්‍යයේ වර්තනාංකය ගැන කියනවා කියලා. එතකොට මෙතනදී පැහැදිලි කරගන්න ඕන තව විශේෂ කාරණයක් තියෙනවා. අපි මාත්‍ය දෙකක් ගත්තහම පතන කිරණයේ තියෙන මාත්‍ය පළවෙනි මාත්‍ය විදිහට සලකනවා. වර්තන කිරණයේ තියෙන මාත්‍ය දෙවන මාත්‍ය විදිහට සලකනවා. දැන් එතකොට අපි මේ මාධ්‍ය දෙක ඇසුරෙන් කිව්වොත් පළවෙනි මාධ්‍යයට සාපේක්ෂව දෙවෙනි මාධ්‍යයේ වර්තනාංකය කියලා ලියන්න පුළුවන් කියන්න පුළුවන්. ඒක අපි සංකේත වලින් ලියන්නේ කොහොමද? වර්තනාංකයේ සිම්පල්ෙන් පළවෙනි මාධ්‍ය ඉඳලා දෙවෙනි මාධ්‍යයට කියන්නේ 1 n 2 කියලා අපි ලියනවා. දැන් මෙතනදී පළවෙනි මාධ්‍ය විදිහට ඕනෑම ප්‍රකාශ මාධ්‍යයක් තියෙන්න පුළුවන්. දෙවෙනි මාධ්‍ය විදිහට ඕනෑම ප්‍රකාශ මාධ්‍යයක් තියෙන්න පුළුවන්. දැන් අපි හිතමු මේ පළවෙනි මාධ්‍ය වෙනුවට තිබ්බේ රික්තයක් නම්. එතකොට රික්තයට සාපේක්ෂව දෙවෙනි මාධ්‍ය වර්තනාංකය කියලා තමයි ඊළඟට අපිට ලියන්න වෙන්නේ. එතකොට පළවෙනි මාධ්‍ය රික්තයක් වන හැම අවස්ථාවකම දෙවන මාත්‍ය වර්තනාංකය කියන එක අපි හඳුන්වනවා එයාගේ නිරපේක්ෂ වර්තනාංකය කියලා. නිරපේක්ෂ වර්තනාංකය. එතකොට අපි අය එක එන් දෙක කියලා ලියන්න යන්නේ, කෙලින්ම එන් කියලා ලියනවා. ඒ කියන්නේ දැන් පතන කිරණය තිබුණේ රික්තයේ, වර්තන කිරණය තිබුණේ ජලයේ. එතකොට අපි වර්තනාංකයක් හොයාගත්තා අර කෝණ අනුපාත ඇසුරින්. එතකොට එතෙන්ද ලැබෙන්නේ ජලයේ වර්තනාංකය. දැන් මේ දරුවන්ට ඒක පැහැදිලි ඇති. ඒ වගේම පළවෙනි මාත්‍ය රික්තය වෙලා දෙවෙනි මාත්‍ය වීදුරු වුණොත් එතකොට අපිට ලැබෙන්නේ වීදුරු වල වර්තනාංකය. දැන් එතකොට හොඳට මතක තියාගන්න ඕන, පළවෙනි මාත්‍ය රික්තය වෙලා දෙවෙනි මාත්‍ය වෙනත් මාත්‍යයක් වුණොත් එතකොට දෙවන මාත්‍ය වර්තනාංකය තමයි ලැබෙන්නේ. මේකට අපි කියනවා නිරපේක්ෂ වර්තනාංකය. හොඳයි, දැන් එතකොට අපි වර්තනාංකයේ සම්බන්ධව සාකච්ඡා කළා. හොඳයි දරුවනේ, අද දවසේ අපිට ලැබෙන කාල වේලාව මෙතනින් අවසන් වෙනවා. අපි මේ පාඩමේම තවත් කොටසක් ඉදිරියට සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන ඔබගෙන් සමු ගන්නවා. අයිබෝවන්.